කතානායකවරයා විසින් කරනු ලබන නිවේදන I wish to inform that an awareness program for newly elected members of parliament and parliament staff in collaboration with UK House of Commons, the Commonwealth Parliamentary Association UK, CPA UK and the Westminster Foundation for Democracy has been arranged from 22nd to 24th July 2025 at the Parliamentary Complex and all the members of the Parliament are kindly requested to be present at this program. නිවේදන අංක 2 පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් 2025 ජූලි 22 අඟහරුවාදා එනම් අද දින අපරභාග 11:15ට කාරක සභා කාමර අංක 2 පැවැත්වීමට නියමිත බැවින් ඊට පැමිණෙන සහභාගී වන ලෙස ගරු සමාජික මන්ත්‍රීයන් සියලු දෙනාටම මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. I wish to announce that this house cordially welcomes the delegation from the House of Commons of UK Parliament led by Yasmin Qureshi MP, Chair of the Westminster Foundation for the Democracy, now present at the Speaker's Gallery. Kathanayakara Visin Lipilekanadi Piliganima. Today, I wish to bring to the attention of this August Assembly a matter of profound constitutional and institutional significance. As you are aware, under the provision of the Removal of Officers Procedure Act No. 5 of 2002, a committee of inquiry was appointed to investigate and report on the grounds for the removal of the current Inspector General of Police. I have now received a formal findings of the committee duly constituted in accordance with the Act. In this connection, I wish to place on record our sincere gratitude to the gratitude and appreciation to the distinguished members of the committee for their diligence, integrity and commitment to the rule of law. Honorable Justice Padman Surasena, Judge of the Supreme Court, Chairman, Honorable Justice Neil Iddavela, Judge of the Court of Appeal, Member, Mr. Lalit Ekanayaka, Chairman, National Police Commission, Member. This committee, having conducted its inquiries, has unanimously found the officer in question guilty of the allegations brought against him, in accordance with the Section 82 of the Act. This marks a historic moment in our constitutional journey, the first time in the history of the Republic of Sri Lanka that such a committee has submitted its findings recommending the removal of an Inspector General of Police under the provision of the law enacted by the Parliament. As mandated under Section 17 of the Removal of Officers Procedure Act, I am obliged and hereby undertake to place the finding of guilt in the form of a resolution in the order paper of Parliament for the consideration and vote of this House. Further, for the information of the honorable members and the interest of transparency and public accountability, I have directed the Secretary General of Parliament to table the committee's report as a parliamentary paper, and arrangements will be made for the members to receive copies in all three official languages in due course. I also intend to authorize its release to the general public, mindful of public interest and fundamental importance of upholding the trust repose in institutions. This Parliament, representing the sovereign will of the people, now bears the strong responsibility of considering the resolution to give the effect to the committee's findings. The House shall be notified in due course of the scheduled date for the debate and vote. Let me reiterate that the executing this duty, we uphold the values of constitutional governance, institutional accountability and the supremacy of the law, principles that are foundational to the functioning democracy. I urge honourable members to approach the forthcoming proceedings with the dignity, objectivity and responsibility they demand. Accordingly, I table the report of the said committee of inquiry only in English language with the special leave of the House, and the soft copy of the reports in English language will be uploaded to the Parliament website for the easy reference. The Honourable Leader of the House of Parliament.
ගරු කථානායකතුමනි, එම වාර්තාව මුද්‍රණය කළ යුතුයි මම යෝජනා කරන
ලිපි දෙක පිළිගැනීම දෙක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2020 මුදල් වර්ෂය සඳහා විඥානාධිපතිවරයාගේ වාර්තාවේ දෙවෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 62 කොටස, 2021 මුදල් වර්ෂය සඳහා විඥානාධිපතිවරයාගේ වාර්තාවේ දෙවෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 61 කොටස, 2023 මුදල් වර්ෂය සඳහා විඥානාධිපතිවරයාගේ වාර්තාවේ තෙවෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 19 කොටස සහ 9 කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 28 කොටස සහ 2024 මුදල් වර්ෂය සඳහා විඥානාධිපතිවරයාගේ වාර්තාවේ දෙවෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 2 කොටස මම ඉදිරිපත් කරමි. ගරු පාර්ලිමේන්තුවේ සභා නායකතුමා.
ගරු කථානායකතුමනි, එම වාර්තා මුද්‍රණය කළ යුතුයි මම යෝජනා කරමි.
ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
Honorable Speaker, I present the annual report of the University of Colombo for the year 2023 and the annual report of the National Apprentice and Industrial Training Authority for the year 2023 and the annual report, annual performance report of the Department of Examinations of Sri Lanka for the year 2024. I move that these reports be referred to the Sectoral Oversight Committee on Education, Manpower and Human Capital. I present the regulations made by the President under Section 35, read with Sections 19, 20, 21, 22 and 23 of the Public Debt Management Act, No. 33 of 2024, and the proviso to Article 44(3) of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka, on the recommendation of the Public Debt Coordination Committee and published in the Gazette Extraordinary No. 2443/14 of 30th June 2025. I move that these regulations be referred to the Committee on Public Finance.
Garu Divara Jalajasa Sagar Sampat Amatituma.
Garu Katanayakatumani, 2023 වර්ෂය සඳහා ජාතික ජල සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිත ආයතනයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව පරිසරයේ කෘෂිකර්මය සහ සම්පත් ස්ථිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්පකාර සංවර්ධන අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2022 වර්ෂය සඳහා ලංකා සතොස ලිමිටඩ් වාර්ෂික වාර්තාව, 2022 වර්ෂය සඳහා අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතිතන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව, 2024 වර්ෂය සඳහා සමුපකාර සේවක කොමිෂන් සභාවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ 2023-24 වර්ෂය සඳහා සීමා සහිත ශ්‍රී ලංකා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් ස්ථිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු බලශක්ති අමාත්‍යතුමා.
Honorable Speaker, I present the annual report of the Petroleum Development Authority of Sri Lanka for the year 2022, annual report of the Ceylon Petroleum Storage Terminal Limited for the year 2023, annual report of the Lanka Coal Company Private Limited for the year 2023, and annual performance report of the Ministry of Energy for the year 2024. I move that these reports we refer to the Sectoral Oversight Committee on Infrastructure and Strategic Development.
Garu Adhikarana Saha Jatika Ekabaddhata Amatya Tuma.
ගරු කතානායකතුමනි 2024 වර්ෂය සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව රාජ්‍ය පාලනයේ යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 45(1)(a) වගන්තිය සමග කියවිය යුතු 61 වගන්ති යටතේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2025 ජූනි 13 දින ඇති අංක 24/40/27 දන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. මෙම නියෝග අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යංශීය උපදේශක කාර්ය සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාර්යක සභා වාර්තා පිළිගැන්වීම පරිසරය කෘෂිකර්මය සහ සම්පත් දිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවේ වාර්තාව එම කාර්යක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුවාමි මහතා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි, පරිසර කෘෂිකර්මය සහ සම්පත් දිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවේ යොමු කරන ලද සමාගම් සංශෝධන පනත් කෙනුප්පත් සම්බන්ධයෙන් එකී කාර්යක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම අවස්ථාවක් කරගන්නවා, මොකද මේ ආංශික අධීක්ෂණ කාර්යක සභාව කියන්නේ ඉතාමත්ම වැදගත් පාර්ලිමේන්තුවේ විතරක් නෙමෙයි සමස්ත රටටම සහ විශේෂයෙන්ම ආණ්ඩුවේ ආයතන සියල්ලටම මේක ඉතාමත්ම වැදගත් කමිටුවක්. මේ වැදගත් කමිටුවේ ගියේ පාර සිද්ධ කරද්දී අපිට විශේෂයෙන්ම එක්ස්පර්ටිස් විශේෂයෙන්ම විශේෂඥ දැනුම තියෙන කණ්ඩායම් අපිට සම්බන්ධ කරන්න UNDP ආයතනය අපිට අවස්ථාවක් ලබා දීලා තිබුණා. හැබැයි අපි ඉල්ලනවා රජයෙන් මේකට අවස්ථාවක් දෙන්න, මේකට විශේෂඥ දැනුම තියෙන කණ්ඩායම් එකරාශි කරගත්තොත් අපි ඉතාමත්ම වැදගත් වෙනවා රටට. මොකද මේක අවශ්‍ය වෙන්නේ රටේ ජනතාවට සේවය කරන්න අවශ්‍ය කරන අලුත් නිර්මාණ ඇති කරන්න රාජ්‍ය නිලධාරීන් සමග සාකච්ඡා කරලා පාර්ලිමේන්තුවත් එක්ක බෙදා හදාගෙන රජයට යම්කිසි සහයෝගයක් එකෙන් ලැබෙන්නේ. එහෙනම් අපි ඉල්ලීමක් කරනවා ගරු කතානායකතුමනි, මේ සඳහා මොකද ඕන තරම් ආයතන තියෙනවා අපිට මේ උපකාර ලබා ගන්න. හැබැයි ඒක ලබා ගන්න පුළුවන් වෙන්නේ ඔබතුමා මාර්ගයෙන් සහ පාර්ලිමේන්තුව මාර්ගයෙන්. ඒ සඳහා අවස්ථාවක් ලබා දෙන්න කියලා විශේෂයෙන් ඉල්ලීමක් කරනවා.
අධ්‍යාපන ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවේ වාර්තාව එම කාර්යක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි, අධ්‍යාපනය ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කරන ලද සේවකයන්ගේ ජාතික අවම වේතනය සංශෝධන පනත් කෙටුම්පත 2016 අංක 3 දන සේවකයන්ගේ ජාතික අවම වේතනය පනත සංශෝධනය කිරීම සඳහා සේවකයන්ගේ අයවැය සහන දීමනාව සංශෝධන කෙටුම්පත 2016 අංක 4 දන සේවකයන්ගේ අයවැය සහන දීමනාව පනත සංශෝධනය කිරීම සඳහා සේවකයන්ගේ අයවැය සහන දීමනාව සංශෝධන පනත කෙටුම්පත 2005 අංක 36 දන සේවකයන්ගේ අයවැය සහන දීමනාව පනත සංශෝධනය කිරීම සඳහා 2022 වර්ෂය සඳහා ජාතික ශ්‍රම අධ්‍යන ආයතනයේ වාර්ෂික වාර්තාව සහ 2022 වර්ෂය සඳහා ජාතික වෘත්තීය සුරක්ෂිත සහ සෞඛ්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්යක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරනවා.
යටිතල පාසුකම් සහ උපాయ මාර්ගික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවේ වාර්තාව එම කාර්යක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර මහතා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි, යටිතල පහසුකම් සහ උපాయ මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාව වෙත යොමු කරන ලද ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ එකී කාර්යක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. ගරු කතානායකතුමනි, මේ කමිටුව ඇත්ත වශයෙන්ම මේ පනත පිළිබඳව රටේම අවධානය යොමු වෙලා තියෙන නිසා එක වතාවක් නෙමෙයි තුන් වතාවක් අපි රැස් වුණා. විශේෂයෙන්ම බාහිර පාර්ශ්වකරුවන් වෙච්ච මහජන උපයෝගිතා කොමිසම, ඒ වගේම ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය, ඊළඟට සෝලපව ඇසෝසියේෂන් එක, මේ ආදී වශයෙන් වූ දෙවැනි පාර්ශ්වයන් ඔක්කොම ගෙනල්ලා ඔවුන්ගේ අදහස්වලට අහුම්කන් දීලා ඒ පිළිබඳව විදුලි බල අමාත්‍යාංශයේ එකඟතාවය පිළිබඳව තව කමිටුවක් තව දවසක් රැස් වෙලා අපි සාකච්ඡා කරලා තමයි මේක තීරණය ගත්තේ. ඒ නිසා විශේෂයෙන්ම ගරු කතානායකතුමනි සඳහන් කරන්න ඕන මේ කමිටු වාර්තාව සැකසීමේදී විශාල වශයෙන් අපිට අවධානය යොමු කරන්නට සිද්ධ වුණා පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් තහවුරු කරන ආකාරය පිළිබඳව. ඒ පිළිබඳව අපි කමිටුව අමාත්‍යාංශයත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවත් මාසයක් ඇතුළත සාකච්ඡා කරලා වාර්තාවක් දෙන්න ඉදිරිපත් වුණා. ඒ වගේම කාර්යක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරන යම් යම් කරුණු කීපයක් සම්බන්ධව නීතිපතිවරයාගේ එකඟතාවය ඇතුව මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන කියලා ඉවරලා එකඟ වුණා. ඒ වගේම ජාතික බලශක්ති පනත් කෙටුම්පතක් ඉදිරි කාලයේදී ඉදිරිපත් කිරීම සඳහා අපි අනිකමුටුවක් පත් කරලා ඒ වැඩ කටයුතු අවසාන මොහොතේ ආරම්භ කරන්න නැතුව මේ මොහොතේ ඉඳලා ආරම්භ කරන්නත් විශේෂයෙන්ම සාධනීයම මේ වැඩේ තමයි 2024 පනත් කෙටුම් පත්‍ර සංශෝධනයක් විදිහට තමයි මේක ඉදිරිපත් කරන්නේ. ඒ අනුව රජය මේ සම්ප්‍රේෂණය ජනනය සහ බෙදා හැරීම එකට කරලා රාජ්‍ය අයිතිය විදිහට තියාගෙන තියෙන එක අවුරුදු දෙකකින් අන්බන්කල් කරන්න තමයි එකඟ වුණේ. නමුත් මේ කමිටුවට හැකියාවක් ලැබුණා අමාත්‍යාංශයත් එකඟ කරගන්න අවුරුද්දක් ඇතුළත පෞද්ගලික ආයෝජන ආකර්ෂණය කරන්න පුළුවන් විදියට ඒ කටයුතු ඒක සැලසුමක් තාම හදලා නැතුව ඇති. හැබැයි ඒකට එකඟ වුණා මොකද හේතුව සම්ප්‍රේෂණ පද්ධතිය කඩිනමින් දියුණු කිරීම අවශ්‍යතාවයක් තියෙනවා. ඇමරිකන් ඩොලර් බිලියන 5කට ආසන්න ප්‍රමාණයක් යන නිසා රජය විශාල වශයෙන් මේ වෙලාවේ මුදල් ආයෝජනය කිරීමේ හැකියාවක් නැති නිසා පෞද්ගලික ආයෝජන ආකර්ෂණය කියන වැදගත් නිසා අවසාන වශයෙන් ඒකම තව කරුණු දෙකක් කියන්න කැමතියි. මේ සම්ප්‍රේෂණ කොරිඩෝ වල සම්ප්‍රේෂණ වත්කම් වල අයිතිය විශේෂයෙන් ඉඩම් අයිතිය 100%ක් රජය සතුට අයිති තත්ත්වයට පත් කර ගැනීමට කමිටුව තීරණයක් අරගෙන තියෙනවා. ඒ වගේම අවසාන වශයෙන් දැන් මේ ඇමතිවරයා විසින් පත් කරන කමිටුවක් මේ එතුමාට උපදෙස් ලබා දෙන්න දැනට තියෙන කමිටුව අහෝසි කරලා ඒ නිසා අපි ඒකට ඇතුළත් කරලා තියෙනවා. ඒ පිළිබඳව වෘත්තීය සුදුසුකම් සහ අධ්‍යක්ීම් තියෙන අය පත් කළ යුතුමයි කියන එක මේ පනතට ඇතුළත් කරලා තියෙනවා. එතකොට අර දේශපාලන බලපෑම් එල්ල වෙන කියන මතය නැති කරන්න වගේම බහු සමාගම් වල අධ්‍යක්ෂවරුන් වශයෙන් තනි පුද්ගලයන් පත් කරන්න බෑ කියන මේ කාරණා ටික ඇතුළත් කරලා තියෙන නිසා අවසාන වශයෙන් පාරිභෝගිකයාට මේ පනත හරහා මේ පනතෙන් නොලැබිච්ච දේවල් තියෙනවා නම් නව පාරිභෝගික ඓතිහාසිකම් රෙගුලාසිය ගෙනෙන්නටත් අවශ්‍ය කටයුතු වල ආරම්භයක් අරගෙන තියෙනවා. බොහොම ස්තුතියි කතා කරනතුමනි.
මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා පෙත්සම් 3යි.
ගරු කතානායකතුමනි, පිළියන්දල ජාලීකොඩ සමගිමාවත අංක 174 ඒ දරණ ස්ථානයේ පදිංචි DHM MB ගුණරත්න මහතාගෙන් ලැබුණු පෙත්සමක්, පිළියන්දල හොන්නම්තර උතුර සම්පකර මාවත අංක 131 11 දරණ ස්ථානයේ පදිංචි ප්‍රියන්ත ඉලංගකෝන් මහතාගෙන් ලැබුණු පෙත්සමක් සහ පිළියන්දල තුම්බෝවිල දුවවත්ත පාර අංක 3 ඒ දරණ ස්ථානයේ පදිංචි ආර් ධර්මරත්න මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමු.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා පෙත්සම් 2යි.
ගරු කතානායකතුමනි, කුරුණෑගල මීගොම් පාර නන්දසේන මාවත අංක 88 දරණ ස්ථානයේ පදිංචි DMMB දිසානායක මහතාගෙන් ලැබුණු පෙත්සම සහ කුරුණෑගල විල්බාව පාර මඳුරාගල රෙග්ලන්වත්ත අංක 121 ඇලිරක් 2 දරණ ස්ථානයේ පදිංචි MG සුමනදාස මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා.
ගරු කතානායකතුමනි, පිටබද්දර කිරිවැල් කැලේ දෙවන පියවර අංක 51 දාන ස්ථානයේ පදිංචි AP සෝමපාල මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නමි. ස්තුති.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අංක 1 ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි, මම අහනවා.
ගරු කතානායකතුමනි, ප්‍රශ්න අංක 1 බදු ආදායම රුපියල් මිලියන 2800 සමයන බදු ආදායම රුපියල් මිලියන 284,431.78 වර්ෂානුවන් ගත්තොත් එහෙම සැප්තැම්බර් 21 ඉඳන් සැප්තැම්බර් 30 දක්වා රුපියල් මිලියන 8,858, ඔක්තෝබර් මාසේ 26,984, නොවැම්බර් මාසේ 14,870, දෙසැම්බර් මාසේ 24,574.46. 2024 වර්ෂයේ ජනවාරි රුපියල් මිලියන 22,753, පෙබරවාරි 22,848, මාර්තු 30,254, අප්‍රේල් 27,238.2, මැයි 26,794.8, ජූනි 22,737, ජූලි 26,307 අගෝස්තු 1574යි සැප්තැම්බර් පළවෙනිදා ඉඳන් 20 වෙනිදා දක්වා 18919.34යි ආ දෙක ලාභය රුපියල් මිලියන 52312.23යි 2023 වර්ෂයේ සැප්තැම්බර් 21 ඉඳන් 30 දක්වා ලාභය රුපියල් මිලියන 3508.36යි ඔක්තෝබර් 7481.14යි නොවැම්බර් 5771.42යි දෙසැම්බර් 7886.65යි 2024 ජනවාරි 6495.08යි පෙබරවාරි 1028.12යි මාර්තු 9588.07යි අප්‍රේල් 9518.39යි මැයි 3811.21යි ජූනි 3255.58යි ජූලි 3294.15යි අගෝස්තු 3442.51යි සැප්තැම්බර් 1 වෙනිදා ඉඳන් 20 වෙනිදා දක්වා 221.71යි ආ 3 ඉන්ධන අලවියේදී වංචාවන් සිදු වී තිබේද යන්න පිළිබඳ විමර්ශන කටයුතු සිදුවීම පමණි. එම විමර්ශනයේ අවසානයේ වංචා සිදු වී තිබේද නැද්ද යන්න පිළිබඳ තීරණය වේ. එබැවින් මෙම අවස්ථාවේදී වංචාවන් සිදු වී ඇද්ද නැද්ද පිළිබඳ නිශ්චිතව ප්‍රකාශ කළ නොහැක. ආ 4 අදාළ නොවේ. ආ 5 අදාළ නොවේ. ආ 6 අදාළ නොවේ. ආ අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, මම මේ ප්‍රශ්නය අපේ ඇමතුමාට යොමු කළේ විශේෂයෙන්ම මේ ආණ්ඩුව විපක්ෂයේ ඉන්නකොට, විශේෂයෙන් අපේ ජනාධිපතිතුමත් අපේ මෙතන ඉන්න අපේ හඳුන්නේතුමත් විශේෂයෙන්ම කිව්වා කරුණු ගණනාවක් මේ හැම ලීටරයකින්ම අති විශාල මුදලක් කංචන විජේසේකර මහත්තයාගේ සාක්කුවට යනවා කියලා. ඊළඟට මේ වගේ විශාල චෝදනා ගණනාවක් කරා මං ඒක ඇහුවේ දැන් මේ වගේ තත්ත්වයක් තුළ ඔබතුමාලා දැන් ඒක නැති කරනවා කියලානේ ආවේ. ඉතින් මම බැලුවේ දැන් තවමත් ඒක යනවද කියන කාරණේ තමයි මම මුලින්ම අතු කරේ. ඒ වගේම මම කියන්න කැමතියි ගරු කතානායකතුමනි, දැන් සාමාන්‍යයෙන් මම ළඟ තියෙනවා මේ ජූනි, දැන් ඔබතුමාලා සාමාන්‍ය වෙනදා මේ මිලදී ගන්න ක්‍රියාවලිය සම්බන්ධව හැම මාසෙකම මිල සූත්‍රය දැම්මා. දැන් මිල සූත්‍රය අප්‍රේල් වලින් පස්සේ දාලා නැහැ. ඒ කියන්නේ ලංකාවට කොච්චරක් ගේන මිල කොච්චරද, ඊළඟට ගොඩබෑමේ කුලිය කීයද, ප්‍රොසෙසින් කොස්ට් එක කීයද, ඊළඟට ස්ටොක් හෝල්ඩින් කොස්ට් එක කීයද, ටැක්සේෂන් එක කීයද කියලා සාමාන්‍යයෙන් වෙබ්බඩවියේ නැහැ. දැන් මේක ගිය අප්‍රේල් මාස වෙනකල් තිබුණා. ඉතින් දැන් ඔබතුමාලා මේ රටේ ජනතාවට කිව්වනේ මේ වගේ හොරකම් කරනවා, මේ ලීටරකින් මෙච්චර ගාණක් ගහනවා කියලා. ඉතින් කිව්වනම් මේක ඇත්තටම අද පෙන්වන්න තිබුණා, මේ ඒ කාලේ තත්ත්වය මේකයි, මේ කාලේ තත්ත්වය මේකයි කියලා. ඒක තමයි ඇත්තටම කරන්න තිබුණා. දැන් මම කියන්න කැමති කරු කතානායකතුමනි, මේ ජූනි මාසේ ගොඩබෑමේ තත්ත්වය මං ළඟ තියෙනවා. මේ ලෑන්ඩඩ් කොස්ට් එක පෙට්‍රල් ලීටරයකට 92 රුපියල් 161.18යි. හැබැයි 120.42 ඔබතුමාලා බදු වශයෙන් මේ රටේ ජනතාවෙන් ගන්නවා. දැන් ඕක තමයි කිව්වේ මේ කංචන විජේසේකර මහත්තයාගේ සාක්කුවට යනවා අරෝමය කියලා කිව්වේ. ඊළඟට පෙට්‍රල් වලින් පෙට්‍රල් ගේන රුපියල් 154.39යි ඔබතුමාලා බදු ගහනවා රුපියල් 145.29ක් මේ රටේ ජනතාවගෙන් පෙට්‍රල් 95ට. ලංකා ඔටෝ ඩීසල් එක ගේන 185.67යි රුපියල් 97.47ක් බදු ගහනවා. එන ලංකා සුපර් ඩීසල් එක 157.84ට බාන්නේ 120.67කට ඔබතුමාලා මේ බද්ද ගහනවා. ඉතින් මේ විදිහට ගත්තයින් පස්සේ මම අහන්න කැමතියි, දැන් මේ බද්ද ඔබතුමාලා අඩු කරනවා කියලා කිව්වා, මේකේ සාහනය දෙනවා කියලා කිව්වා. හැබැයි කවද්ද මේ සාහනය මේ බදු ටික අයින් කළා මේ රටේ ජනතාවට දෙන්නේ? මොකද 161.18ට පෙට්‍රල් එක දෙන්න පුළුවන්. මම දන්නේ මේ මේකේ තියෙන හැටියට. ඉතින් ඔබතුමාලා කිව්වේ මේවා කරන්නේ නැහැ, මේවා හොරකම් කරනවා, මේ ජනතාවගේ බදු මුදල් මේවා ගහලා බද්ද ගහනවා කියලා. මම ඔබතුමාගෙන් අහන්න කැමතියි, කවද්ද මේක මේ
කංචන විජේසේකර මහත්තයාගේ සාක්කුවට යන එක නවත්තන්නේ තවදුරටත් මම ඒක ඇහුවේ මේ වංචාවක් වෙලා තියෙනවද කියලා. ඉතින් මම අහන්න කැමතියි කවද්ද මේක නතර කරලා ඔබතුමාලා මේ බද්ද අයින් කරලා මේ රටේ ජනතාවට මේ සාහනය දෙන්න කියලා.
ගරු කථානායකතුමනි, ඔකේ මම හිතන්නේ මේ ප්‍රභේද දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රීමියම් එක හරහා සාක්කුවට යන එක. ඒරෙන්න බදුවල සල්ලි සාක්කුවට යන්න බැහැනේ, ආණ්ඩුවට යන්නේ. එතකොට ප්‍රීමියම් එක ඩොලර් 35ට 37ට තිබිච්ච එක 20 ටොන් එකට දැන් ඩොලර් 5ට අඩු බොහෝ විට 3ට ආසන්න ප්‍රමාණකින් තමයි ඇත්තටම අය වෙන්නේ ගිවන්නේ. ඒක වෙනම එකක්. එතකොට හිතා ගන්න පුළුවන් කෝක සාක්කුවට ගිය කියලා. ඒක වෙනස් වෙනවා මේ ටෙන්ඩර් එක අනුව 2 ගණන් 3 ගණන් වගේ තමයි යන්නේ ඇවරේජ් එක. ඉතින් 30 ගණන් යන්නේ නැහැ. එතකොට හිතා ගන්න පුළුවන් කෝක සාක්කුවට ගිය කියලා. හැබැයි බදු ප්‍රශ්නේ ගත්තාම ඔය එදා ඉඳන් අපි ආණ්ඩුව ගන්නකොට තිබිච්ච බද්ද ඕකේ තියෙනවා රජයේ සාමාන්‍ය වැට් සහ අනිත් බදු ටිකට අමතරව බිලියන 884ක් අපි ආණ්ඩුව ගන්නකොටත් තිබුණා ණය රජයට පවරාගත්තා. ඒ කියන්නේ මහා බණ්ඩාරගේ පවරාගත්ත ණය ටිකක් තියෙනවා. අපි මේ කලින් ආණ්ඩුවම පවරාගත්ත බිලියන 884. ඒ වෙනුවෙන් රුපියල් 50ක බද්දක් මේකට දාලා තියෙනවා. ඒක ගෙවන්න ණය ගෙවන්න. එතකොට ඒ රුපියල් 50 තාම මොකද මේ ණය මුදල් ගෙවලා ඉවර නැහැ. මම හිතන්නේ ආසන්නෙන් දැන් භාගයට ආසන්නෙන් ගෙවලා තියෙන්නේ මහා බණ්ඩාරගෙන්. එතකොට ඒක හින්දා ඒක ගෙවලා ඉවරනහම අපිට පුළුවන් මේ සලකා බලලා ඒක ඉවර කර ඒක ඇත්තටම අයින් කරලා දාන්න. ඒ ආරෙන්න අනිත් ඒවා ස්ථාවර රජයේ નિયમિત බදු විතරයි තියෙන්නේ. ඕක තමයි මගේ පිළිතුර.
දැන් ගරු මම එකයි ඔබතුමායන් ඇහුවේ මේක දැම්මනම් හරි වෙබ් එකට දාන්න. එතකොට අපි දන්නවා මොකද්ද වෙලා තියෙන්නේ වෙබ් එකට දාන්නේ නැහැ ගිය අප්‍රේල් මාසෙ ඉඳලා. ඉතින් දෙවෙනි අතුරු ප්‍රශ්න කරු කතා නැතුමනි. දැන් ජූලි මාසයේ පළවෙනිදා ඔබතුමාලා මිල සූත්‍රයක් කියලා දාලා ඉන්ධන මිල වැඩි කෙරුවා. එතකොට ලෝක වෙළඳපොලේ බොරතෙල් වල මිල අඩු වෙලා තිබුණේ ඒ විතරක් නෙමෙයි නලින් ජයසමැතුමා අපේ කැබිනට් ප්‍රකාශතුමා කිව්වා කිසි දෙයකට බය වෙන්න එපා. ඔබතුමත් කිව්වා මාස 3කට අවශ්‍ය තෙල් තියෙනවා. ඊට පස්සේ නලින් ජයසිංහ මහත්තයා කිව්වා net තෙල් තියෙනවා කියලා. ඊට පස්සේ අපේ මයින් ජයසිංහ මහත්තයා කිව්වා එහෙම තෙල් ගබඩා කරන්න මේ දැන් නැහැ, මේ බුරු කතාවක්, ඒක එහෙම කරන්න බෑ, එහෙම එකක් නැහැයි කියලා. හැබැයි ඔබතුමාගේ මේ මයුර නිත්ති කුමාර මහත්තයා මේක ඇඳලා තියෙන මොකද එතුමා මේ Facebook වල හරියට කරු කතා නැතුමනි අඳිනවා, එක අඳිනවා, අපිටත් ගහනවා මේ සාමාන්‍ය රජයේ නිලධාරීන් ඉතින් එහෙම මේ කරන්නේ නැහනේ. හැබැයි එතුමා රජයේ නිලධාරියෙක් කියලා මේ Facebook එකේ අපි මොනවාරි කිව්වම ඒකට ගහනවා යටින්. කමන්නේ ඒක එතුමාගේ ආත්මයකනේ. හැබැයි එතුමා දාලා තියෙන එකේ දාලා තියෙනවා දින කීපයක් තිස්සේ 15ට උණු ලෝක තෙල් මිල අද දිනේ නැවත 15 ගොස් ඇත. ඒ කියන්නේ උඩට ගිහිල්ලා පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා 76ට 83ට විතර තිබිච්ච එක. මේක එතුමා දිගටම මේවා හදලා දාලා තියෙනවා එයාගේ Facebook එකේ. මේ දිගටම තියෙනවා ඒවා ටික. ඉතින් මම අහන්න කැමතියි මෙච්චර අඩු වෙලා තියෙද්දි ඩොලර් එකේ ගානත් අපි ගත්තොත් ගරු ඇමතුමා රුපියල් මැයි මාසේ රුපියල් 300යි ජූනි මාසේ රුපියල් 299 ඩොලරේ අගය. එතකොට මාස දෙකේ ඩොලරේ ගණුම් මිල තිබුණේ ওই ගාන තමයි. එතකොට දැන් ඔබතුමාලා මේ තෙල් මිල ලෝකේ වැඩි වෙලත් නැත්තම් ඊළඟට මාස 3කට තෙලුත් තියෙනවා නම් ඕඩර් කළත් තියෙනවා නම් ඇයි මේ ජූලි මාසේ මේ රටේ මිනිස්සුන්ට රුපියල් 12යි 15යි කියලා මේ පෙට්‍රල් ඩීසල් වැඩි කෙරුවේ? මොකද හේතුව? මේක වැඩි කරන්න විදියක් නැහැ. මොකද ඔබතුමාලා ඉල්ලුම් කළා. අපි මම පිළිගන්නේ නැහැ මේ ඔක්කොම මාස 3කට තෙල් මේක තියාගන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. නමුත් ඔබතුමාලා ඕඩර් කළා තිබුණා. ඒ ඕඩර් කළා තිබිච්ච තෙල් වලට ඕඩර් කරේ රුපියල් 299. එතකොට ඒ වගේම රුපියල් ඩොලර් එක නැතනම් ගණුම් මිල 75ට අඩු වෙලා තිබුණා. ඊළඟට මෙතුමා කියන විදිහට ඊටත් වඩා අඩු වෙලා තියෙනවා. 75යි 76යි තිබුණේ ලෝක තෙල් මිල. එහෙම අඩු වෙලා තියෙද්දි ඇයි ඔබතුමාලා මේ විදියට මේ තෙල් මිල වැඩි කරේ? මේ මිනිසුන්ගේ ඒ කියන්නේ ඕඩර් කළා තිබිච්ච එකටයි මේ මිල වැඩි කරේ? මිනිසුන්ගේ බඩට ගැහුවේ ඇයි? ඒකෙන් වෙලා තියෙන්නේ මුළු රටේම විශාල ආහාරවල මිල වැඩි වෙලා තියෙනවා, එළවලු මිල වැඩි වෙලා තියෙනවා, ට්‍රාන්ස්පෝර්ට් එක වැඩි වෙලා තියෙනවා, හැම එකක්ම වැඩි වෙලා. කොස්ට් ඔෆ් ප්‍රොඩක්ෂන් මේ රටේ මේ ව්‍යාපාරිකයන්ගේ මේ සියල්ල වැඩි වෙලා තියෙනවා. ඇයි මෙහෙම කරේ මේ රටේ මේ සාහන දෙන්න ඕන වෙලාවක?
ගරු කථානායකතුමනි, මම හිතනවා දීර්ඝ කාලයක් නොකඩවා පාර්ලිමේන්තේ හිටපු മന്ത്രി කෙනෙක් විදියට ඊට වැඩිය දැනුවත්භාවයෙන් ප්‍රශ්න අහනවා නම් මම වඩා ස්තුතිවන්ත වෙනවා. මොකද අර අර වෙබ්සයිට් වල දාන කොටත් පැහැදිලිවම තියෙනවා මොකද්ද පාදක කරගන්න මිල කියලා. ඒ කියන්නේ අපි ජූලි පළවෙනිදාට ගන්නේ ජූනි මාසේ ආපු ඇක්චුවල් නැව් තොගවල ඒ බාන දවසේ ගොඩ බෑවේ නෑ. අපේ අපි නොදැම්මට ඔබතුමා හිටියානේ, ඔබතුමා දැකපු ටිකේ තියෙනවානේ. නෑ නෑ ඒක තමයි දැන් මේ මේකේ ක්‍රමවේද නෑ ක්‍රමවේදයට උත්තරයක් දෙන්න දෙන්න හරිනේ. එතකොට ජූනි මාසේ ගොඩපාපු දිනේ 90 තමයි ලෝක වෙළඳපළ මිල 90 තමයි මේක ගණනේ වෙන්නේ. එදාට තමයි මොකද අපි ටෙන්ඩර් කරලා තිබුණාට ප්‍රීමියම් එක තමයි ටෙන්ඩර් කරන්නේ. මිල තීරණය වෙන්නේ ගොඩපාන දවසේ මිල. එතකොට අර වැඩි වෙලා අඩු වෙනකොට වැඩි වෙච්ච දවසේ නැවක් කොළඹට ඇවිල්ලා බෑවා. හරිනේ. ඉතින් ඒකේ මිල ඔකට එකතු වෙච්ච හින්දා තමයි වැඩි වෙලා තියෙන්නේ. ඩීසල් ගත්තොත් එහෙම ඇත්තටම රුපියල් 8ක් පාඩුවට තමයි මේ දැන්ටත් අපි විකුණන්නේ මේ මාසය ඇතුළත. මොකද 23ක් වැඩි වෙන්න තිබිච්ච එක තමයි වැඩි කළා ඔය පැත්තේ මේ තියාගත්තේ. ඒකින්ද අර ක්‍රමවේදය ගැන පොඩි අවබෝධයක් තියාගත්තා නම් ඔයගේ මේ අර කියන්නේ පල්ලෙහාම ප්‍රශ්න අහන එක නතර කරගනී කියලා මම මේ ප්‍රාර්ථනා කරනවා.
ගරු ශානක්‍යන් රාසමාණික මාතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාට ප්‍රශ්න දෙකක්. ගරු ශානක්‍යන් රාසමාණික මාතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාට
අහනවා කතානායකතුමනි. චානකයන් මන්දිතුමාගේ ප්‍රශ්නයට ආ එක මන්මුනේ දකුණ එරුවිල්පත්තු ප්‍රාදේශීයකම් කොට්ටාස බල ප්‍රදේශයේ ඔස්සලක් නොවති බව දන්නවද ඔව්? අංක 2 මඩකලපුව නගරයේ රාජ්‍ය ඔසුසල් ශාඛාවක් ඉදිරි මාස 2 ඇතුළත ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා මඩකලපුව සමුපකාර සමිති රාජ් ගොඩනැගිල්ලක් කඩනමින් අලුත් වැඩියා කටයුතු සිදු කර රාජ්‍ය ඖෂධ නීතික සංස්ථාව වෙත ලබා දීම නියමිතය. කරු මන්දිතුමා අතන මේක අපේ පැත්තෙන් නෙමෙයි මේ ප්‍රමාදයේ තිබෙන්නේ සම්පකාර සමිති ගොඩනැගිල්ල ලබාගත් වහාම මේ ඔස්සල අපි ආරම්භ කරනවා. අංක 3 කලවංචිකුඩි මූලික රෝහල් ගොඩනැගිල්ලක් ඉදි කරලා තියෙනවා ඔස්සලක් ගන්න කියන එක. කලවංචිකුඩි මූලික රෝහලේ එවැනි ගොඩනැගිල්ලක් ස්ථාපිත කර නොමැත. ආ සමුපකාර සමිති රාජ් ගොඩනැගිල්ලේ ඉදිරි මාස 2 ඇතුළත රාජ්‍ය ඔස්සල් ශාඛාව ස්ථාපිත කිරීම නියමිත ඇත. ඈ පැන් නොනගී.
අවරව අමචරවරලේ උඩිය පදලක නන්රි முக்கியமாக நான் நினைக்கின்றேன் கடந்த வாரம் நீங்கள் மட்டக்களப்பு மாவட்டத்துக்கு ஒரு விஜயத்தை மேற்கொண்டிருந்த நீங்கள் உங்களுடைய கடந்த காலத்திலே நீங்கள் கடமை புரிந்த வைத்தியசாலை எல்லாம் பார்த்திருந்த நீங்கள் மாவட்டத்தினுடைய பாராளுமன்ற உறுப்பினர்களையும் அழைத்து ஒரு சந்திப்பு ஒன்றை மேற்கொண்டிருந்தால் இன்னும் சிறப்பாக இருந்திருக்கும். எதிர்வரும் வருகை தரும் பொழுது அதை செய்யுமாறு நான் கேட்டுக்கொள்கிறேன். கௌரவ அமைச்சர் அவர்களே, இந்த ஒசுசல விடயம் சம்பந்தமாக நாங்கள் மட்டக்களப்பு மாவட்டத்தில் 3 ஒசு சலைகள் நாங்கள் கேட்டிருந்த நாங்கள் பாலச்சேன மட்டக்களப்பு டவுன் அதே போல கழுவாஞ்சிக்குடி என்றால் அந்த 3 பிரதேசங்களும் பாரிய ஒரு சனத்தொகைக்கு வந்து சேவை வழங்கும் வைத்தியசாலைகள். இதன் அடிப்படையிலே தான் 2018-19 காலப்பகுதியிலே ஒசுசல நிறுவனத்தால் நேரடியாக கழுவாஞ்சிக்குடி வைத்தியசாலைக்கு ஒரு விஜயம் செய்து கழுவாஞ்சிக்குடி வைத்தியசாலைக்கு ஒரு ஒசுசல கட்டிடம் ஒன்று இருந்தால் ஒசுசல வழங்கலாம் என்று சொல்லி தற்பொழுது கழுவாஞ்சிக்குடி பேஸ் ஹாஸ்பிட்டலே ஒரு கட்டிடம் ஒன்று கட்டப்பட்டு மூடிய நிலையில் இருக்கின்றது. அதனால தான் இந்த கேள்வியை நான் கேட்டிருக்கின்றேன். எங்களுடைய மாவட்ட மட்ட கூட்டத்திலே பேசப்பட்டது மாவட்டத்துக்கு ஒரு ஒசுசலை முதலாவது தருவதாக, மட்டக்களப்பு நகர பகுதியிலே அது அமைக்கிறதாக சொல்லப்பட்டது. சமூகக்கார கட்டிடத்துக்கு சொந்தமான காணி கட்டிடத்தை மிக விரைவாக விடுவிக்கிறதுக்கு எங்களுடைய மாவட்ட அபிவிருத்தி குழு தலைவருடைய தலையீட்டிலே நாங்கள் அதை விரைவுபடுத்தலாம். ஆனால் கழுவாஞ்சிக்குடி ஆதார வைத்தியசாலை ஒரு கட்டிடம் அப்படியாகவே இருக்கின்றது. எதுவுமே புதிதாக செய்ய வேண்டிய அவசியம் இல்லை. என்னுடைய முதலாவது கேள்வி என்னென்னு சொன்னால், உங்களால் முடிந்தால் இந்த மட்டக்களப்பு நகர் பகுதியிலே ஒசுசலை அமைக்கும் பொழுது அதோடு சேர்த்து கட்டிடமும் இருக்கும் காரணத்தினால் வைத்தியசாலை வளாகத்துக்குள்ளே 2வது ஒரு ஒசுசலை ஒன்றும் உங்களுடைய அமைச்சருடைய அதிகாரத்தை இல்லாட்டி உங்களுடைய நீங்கள் தலையீட்டு செய்து அவ்வாறு ஒன்று வழங்க முடியுமா?
පළවෙනි කරුණ, මම මඩකලපුව දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය නිලධාරීන් එක්ක සාකච්ඡා කරනවා කියන එක මම සමහර මන්ත්‍රීවරුන්ට දැනුම් දීලා තිබුණා. අතනම මමත් කල්පනා කරනවා සියලු මන්ත්‍රීවරු එතන සම්බන්ධ වන හොඳයි කියන එක. දෙවෙනි කාරණේ කරු මන්ත්‍රීතුමා, අපි අතනම දැනට රාජ්‍ය ඖෂධ නීතික සංස්ථාව විසින් පවත්වගෙන ඔස්සල් තිබෙන්නේ 65ක් පමණයි. අපි ආවට පස්සේ අලුත් ඔස්සල් 4ක් ආරම්භ කරා. මේ ඔස්සල් ආරම්භ කිරීමේදී අපි සැලකිල්ලට ගන්නවා ඉතාම ඉක්මනට අපි යොදන ලද පිරිවැය ආවරණය කරගන්න පුළුවන්ද කියන එක. මොකද හැම තැනකම එහෙම හැකියාවක් නැහැ. SPC එකට කියලා වෙනම භාණ්ඩාගාරයෙන් ඔස්සල් සඳහා වෙන් වෙන්නේ නැහැ. අපි ඖෂධ මිලදී ගැනීම සඳහා වෙන් කරන මුදල් වලින් තමයි මේ කටයුතු කරගෙන යන්නේ. එනිසා ඉස්සෙල්ල අපි මඩකලපුව නගරය ආශ්‍රිත ඔස්සල ආරම්භ කරමු. ඊට පස්සේ ක්‍රමානුකූලව අවශ්‍යතාවය පරිදි මම අවශ්‍යතාවය පිළිගන්නවා. නමුත් මේ තියෙන ඔපරේෂනල් කොස්ට් එකත් එක්ක සලකලා පියෝරෙන් පියෝර තමයි ගරු මන්ත්‍රීතුමා මේ කටයුතු ක්‍රම සිද්ධ වෙන්නේ. විශේෂයෙන් අපි උතුරු නැගෙනහිර ප්‍රදේශ පිළිබඳ අවධානය යොමු කරනවා. මොකද ඒ පැතිවල ඔස්සල් වැඩි ප්‍රමාණයක් ආරම්භ කළොත් තමයි ජනතාවට මේ ඖෂධ මිලදී ගැනීමේ අඩුමිල ඖෂධ මිලදී ගැනීමේ පවු සැලසෙන්නේ. එසා ඒ යෝජනාව පිළිබඳව අපි සැලකිල්ලට ගන්නවා. අපේ ඒ සැලසුමට ඒක ඇතුළත් කරගන්නවා.
නුඩිය ගෞරව සභානායකරලේ නුඩිය இரண்டாவது கேள்வி ගෞරව அமைச்சர்வர்களே நுடைய மாவட்டத்தை பொறுத்தளவிலே ஒரு 3-4 வகையான வைத்தியசாலைகள் இருக்கின்றது. பிஎம்சியு இருக்கின்றது, டிஸ்ட்ரிக்ட் ஹாஸ்பிட்டல் இருக்கின்றது, டிவிஷனல் பேஸ் ஹாஸ்பிட்டல் இருக்கின்றது, அதே போல டீச்சிங் ஹாஸ்பிட்டல் இருக்கின்றது. தற்பொழுது மாவட்டத்திற்கு பல வைத்தியசாலைகளுக்கு போதிய வளங்களை கிடைக்காத காரணத்தினால் எல்லா வைத்தியசாலைகளும் லைன் மினிஸ்ட்ரிக்குள்ள செல்ல வேண்டும், அதாவது மத்திய அரசாங்கத்துக்குள்ளே செல்ல வேண்டும் என்று சொல்றதினூடாக மாகாண சபையும் ஒரு பலவீனமான ஒரு கட்டமைப்பாக எதிர்காலத்திலே மாறக்கூடிய ஒரு அபாய நிலை இருக்கின்றது. இருந்தாலும் கூட கடந்த மத்திய அரசாங்கத்துக்கு கீழே இருக்கும் டீச்சிங் ஹாஸ்பிட்டல் பேட்டிக்லோவுக்கு நாங்கள் அறிந்த வகையிலே ADB வங்கியினுடைய நிதியை மூடாக அது இப்பொழுது ப்ரொக்யூர்மெண்ட் ப்ரோசஸ்ல இருக்கிறதாக நாங்கள் அறிகின்றோம். ADB வங்கியினுடைய நிதியை மூடாக கௌரவ அமைச்சர் அவர்களே ஒரு கேட்லேப், அதே போல ஒரு MRI மெஷின், அதே போல ஒரு CT ஸ்கேனர், இந்த 3 விடயங்களுக்குமான அனுமதி கிடைத்திருந்தது. இதிலே வரலாறை நான் சொல்கின்றேன். 2021 ஆண்டிலையும் கூட மட்டக்களப்பு மாவட்டத்துக்கு என்று இறக்குமதி செய்யப்பட்ட கத்லப்பை நீங்கள் தற்பொழுது பிரதிநிதித்துவப்படுத்தும் மாவட்டம் உங்களுடைய கழுத்துறை மாவட்டத்துக்கு அந்த காலப்பகுதியில் இருந்த அமைச்சருடைய செல்வாக்களை பயன்படுத்தி மட்டக்களப்பு கண்டு வந்த கத்லப்பை எடுத்து சென்றார். இது 2021 ஆண்டிலே நடந்தது. இப்பொழுதும் கௌரவ அமைச்சர் அவர்களே இந்த மாவட்டத்துக்கு வழங்குவதாக இருந்த கத்லப், MRI, CT-லே CT ஸ்கேனர் மட்டக்களப்பு மாவட்டத்துக்கு அனாவசியமானது என்று சொல்லி வெட்டப்பட்டதாக நாங்கள் அறிகின்றோம். ஆனால் நீங்கள் உங்களுடைய விஜயத்தின் பொழுது இந்த MRI-யை வழங்குவதற்கான வாக்குறுதி ஒன்றை வழங்கியிருந்தீர்கள். எனக்கு உங்களுடைய ஒரு வாக்குறுதி ஒன்று தேவை. அந்த ADB வங்கியினூடாக வழங்கப்பட்ட நிதியினூடாக மட்டக்களப்பு கண்டு ஒதுக்கப்பட்ட கத்லப், அதே போல MRI, அதே போல CT ஸ்கேனர், இந்த 3 விடயங்களும் மட்டக்களப்பு மாவட்டத்துக்கு நீங்கள் வழங்க வேண்டும் என்ற ஒரு வாக்குறுதியை உங்களுடன் எதிர்பார்க்கிறேன். அதே போலதான் நான் ஆரம்பத்தில் சொன்னது போல PMCU-ஆக இருக்கட்டும், டிவிஷனல் பேஸ் ஹாஸ்பிட்டலே கன குறைபாடுகள் இருக்கின்றது. இது சம்பந்தமாக எங்களுடைய பிரதேச அபிவிருத்தி குழு தலைவர் கந்தசாமி பிரபு அவருடைய தலைமையில் நடந்த பல அபிவிருத்தி குழு கூட்டங்களில் நாங்கள் கோரிக்கைகளை நாங்கள் முன்வைத்திருக்கிறோம். அந்த கோரிக்கையை நாங்கள் உங்களுக்கு அனுப்புறோம். லைன் மினிஸ்ட்ரியின் ஊடாக நேரடியாக இல்லாவிட்டாலும் அதுக்கான வளங்களை நேரடியாக நீங்கள் வழங்க முடியுமா என்ற கேள்வியும், இரண்டாவது கேள்வி அதாவது கத்லப், MRI, CT, அதே நேரத்தில் நாங்கள் பிரதேச அபிவிருத்திக்காக வழங்குவதற்கான வளங்களை உங்களுடைய லைன் மினிஸ்டரா வழங்கலாம் என்றதான் கேள்வி. பூமி ஸ்தோதி
கதாநாயகத்துமா, මඩකලප දිස්ත්‍රික්කයේ තිබෙන අපේ ශික්ෂණ රෝහල, මඩකලප ශික්ෂණ රෝහල මධ්‍යම ආණ්ඩුව යටතේ තමයි පවතින්නේ. අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ පවතින එකම මධ්‍යම ආණ්ඩුව යටතේ රෝහල තමයි මඩකලපු ශික්ෂණ රෝහල. නැගෙන පළාතේ තියෙන ශික්ෂණ රෝහල පමණයි. ඒතර අනෙක් රෝහල් පළාත් සභා යටතේ පවතින්නේ. ඒවා මධ්‍යම ආණ්ඩුවට ගන්නට දැන් කිසි අදහසක් හෝ සලසුමක් අපිට නැහැ. නමුත් අපි කල්පනා කරනවා රටේ පවතින දිස්ත්‍රික් මහ රෝහල්, දැනට අපිට මධ්‍යම ආණ්ඩුවට සතුව නොමැති දිස්ත්‍රික් මහ රෝහල් 7ක් පවතිනවා. ඒ දිස්ත්‍රික් මහ රෝහල් මධ්‍යම ආණ්ඩුව යටතේ පවතිනවා නම් අපිට මේ තෘතීක සත්කාර මීට වඩා විධිමත්ව පවත්වාගෙන හැකිලා දහසක් අපිට තිබෙනවා. ඒක හැබැයි ඒ කටයුතු සිදු වෙන්නේ අනිවාර්ය වශයෙන්ම ඒ පළාත් සභාවල එකඟතාවය සහිතව. පළාත් සභාව බෑ කියන අපිට ඒක මුකුත් කරන්න උවමනාවකුත් නැහැ. බෑ. නමුත් අර දැන් ඔය ඔබතුමා සඳහන් කරන මූලික රෝහල්, ද්විතීක මට්ටම ද්විතීක ප්‍රතිකාර ඒක නියෝජනය කරන සියලු මූලික රෝහල්, බොහෝ මූලික රෝහල් අනිත් පැත්තේ ප්‍රාථමික එක සියල්ල වගේ පළාත් සභාවට තමයි පවතින්නේ. ඒක පළාත් සභාවට තියෙම පවත්වන යන තමයි අපේ බලාපොරොත්තු තිබෙන්නේ. දෙවැනි කාරණය ඔබතුමා අහපු මේ මඩකලපු ශික්ෂණ රෝහල් සම්බන්ධ ප්‍රශ්නය. දැන් අපි MRI එක අපිට පුළුවන්කම ලැබෙවි මේ අවුරුද්ද අවසන් වරට ලබා දෙන්නට. දැන් ඒක තිබෙන්නේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ. ඊළඟට තවත් CT ස්කෑන් යන්ත්‍රයක් ඉල්ලා තිබුණා. මේවා මුලින්ම සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් හඳුනාගෙන මේ උපකරණ ලබා දෙන්නේ කුමකටද කියලා සැලසුම් කළා තිබුණා නම් ඔබතුමාගේ ওই චෝදනා එන්නේ නැහැ. මේක මේ මට අදාළ එකක් නෙවෙයි, කලින් ඔබතුමා එහෙම කරපු එකක් කියලා කියනවා. මම ඒක හරියට දන්නේ නැහැ. හරිද? කළුතරගෙන ඉච්චක් මඩ කළු දිබ්බයක් කළුතරගෙන ඉච්චාද කළුතර දිබ්බයක් වෙනකොට කියන තරම මම දන්නේ නැහැ. සාමාන්‍යයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ එක ප්‍රශ්නයක් තමයි කොයි හරි ඕනි දෙයක් නොලැබුණාම ඒක ඒ අමාත්‍යරගේ දිස්ත්‍රික්කට අයනවා කියන කතාවක් හැමතැනම තියෙනවා. හරි. නමුත් දැන් එහෙම දෙයක් වෙන්නේ නැහැ. අපි අපි අඳුනාගෙන තිබෙනවා මේවා ලබා දිය යුතු තැන් මොනවද කියන එක. ඒ නිසා එතනට සීටි ස්කෑන් යන්ත්‍රයත් අනිවාර්ය වශයෙන්ම ලැබෙනවා. ඊළඟ කැත් ලැබ් එකේ තත්ත්වය එහෙමම තමයි. අපි දා සාකච්ඡා කරේ කටයුතු කඩනම් කරන්න. මොකද මඩකල්ප රෝහලේ පහසුකම් ලබා දිය යුතුයි. මඩකල්පයේ සියලුම රෝහල් වලට අවශ්‍ය කරන විශේෂයෙන් තිබෙන මූලික රෝහල් ඔක්කොම විශේෂඥ වෛද්‍යවරු ඒ ප්‍රමාණයටම ලබා දෙන මේ වෙලාවේ හැකියාවක් නැහැ. ඒ නිසා මේ මොහොතේ අපේ ප්‍රමුඛතාවය තිබෙන්නේ මඩකල්පුව ශික්ෂණ රෝහලට අවශ්‍ය කරන විශේෂඥ වෛද්‍යවරු කාර්ය මණ්ඩලයක් අවශ්‍ය කරන උපකරණත් කඩමෙන් ලබා දීලා ඒ රෝහලේ පහසුකම් ටික වැඩි කරන කර මන්ත්‍රීතුමා මම හිතන්නේ අපිට මේ වෙලාවේ කළ හැකිව තිබෙන්නේ ඒ කටයුත්ත. එසේ ඒ කටයුතු අපි අනිවාර්යයෙන්ම සිදු කරනවා. බොහොම ස්තුතියි.
ගරු නලින් බණ්ඩාර ජයමා මහතා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු රෝහණ බණ්ඩාර මහතා කම්කරු අමාත්‍යතුමාගෙන් ඇසීමට.
මම අහනවා ගරු කතානායකතුමනි.
කොමත්ම ස්තුතියි. ප්‍රශ්න අයන්න ක්‍රම ලක්කන් 2015 සිට 2024 දක්වා පවතින ගිණුම් ප්‍රමාණය නිල වශයෙන් පිළිතුරේ තියෙන මම කියවීම අවශ්‍ය කරන්නේ නැහැ. 2015 සිට මිලියන 16.8ක සිට මිලියන 22.2 දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඒත් එක්කම ඒ වාර්ෂික මුදල් ලැබෙන ගිණුම් ප්‍රමාණය 2015 සිට මිලියන 2.5 සිට මිලියන 2.9 දක්වා 2024 වෙනකොට වැඩි වෙලා තියෙනවා. ක්‍රමණ ලක්කන් 2 පොලි අනුපාතය වර්ෂයෙන් වර්ෂයට 2015 දී 10.5යි ඒ 2017 වෙනකම් මේ විදිහට පැවතිලා තියෙනවා. 18 වර්ෂයේදී 9.5යි 2019 දී 9.25යි ඊට පස්සේ 20 21 22 දී 9%යි 23 වර්ෂයේදී 13%ක් 24 වර්ෂයේදී 11%ක් මේ පොලි අනුපාතයේ තීරණය කරද්දී සලකා බලන කරුණු කාරණා ගොඩක් තියෙනවා. අතර ප්‍රධාන ශේත්‍ර දෙකක්. එකක් තමයි බෙදා හැරිය හැකි ලාභය distributable profit. එතෙන්දී විවිධ ශේත්‍රයන්ගෙන් මේ සේවකාර්ථ සාධක කර්මුදර ලැබෙන ආයෝජන වලින් ඒ වර්ෂයේ මෙහෙයුම් වියදම් අයින් කරලා අදාළ බදු අයින් කරාට පස්සේ මේ බෙදා හැරිය හැකි ලාභයේ distributable profit එක තීරණය කරනවා. ඊට පස්සේ ඒ සමාජිකයන්ගේ ගිණුම් වල තියෙන ශේෂයන්ට සාපේක්ෂව ඒ අදාළ පොලි අනුපාත තීරණය කරනවා. 4 මේ තවදුරටත් ශක්තිමත් කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග ප්‍රධාන කීපයක් මේ පිළිතුරට අතුරත් ගත වෙනවා. පළවෙනි එක තමයි සේවකාර්ථ සාධක අරමුදලේ තියෙන ආයෝජන කලඹ තව විවිධාංගීකරණයකට ලක් කිරීම සැලසුම් කරනවා. ඒ වගේම ආයෝජන විශාල මුදල් ප්‍රමාණයක් තියෙන නිසා ඒ ආයෝජන ආදායම් අඩු වැඩි වීමේ අවධානම නිසා නිසි පරිදි අවධානම් කළමනාකරන ක්‍රමවේදයකටත් ඒ වත්කම් කළමනාකරන ක්‍රමවේදයක් උත්සාකච්ඡා කරන සඳහා විධිමත් මේ තොරතුරු පද්ධතිය තව වැඩි දියුණු කිරීම. ඒත් එක්කම අපේ ආණ්ඩුවේ තියෙන මේ සමස්ත රාජ්‍ය ක්‍රියාකාරීත්වය කාර්යක්ෂමතාවයේ වැඩි කිරීම සඳහා ඩිජිටල්කරණයට යොමු වීමේ ප්‍රවණතාවය තියෙන නිසා ඒ ඩිජිටල්කරණ පරිවර්තනයත් මෙතෙන්ට සම්බන්ධ කරගන්න ඕන නිසා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිලා තියෙනවා නව ඩිජිටල් ක්‍රමවේද පද්ධතියකට යන්නට ඕන කියන එක. ඒ වගේ ඊළඟට මේ දායක මුදල් ගෙවීම පැහැරහැර ඇති අත අවස්ථාවන් ආවරණය කරගත්තු පසු ඒක ඉතා ඉක්මනින් ආවරණය අය කර ගැනීමටත් ඒ අනුව අරමුදල් තර කර ගැනීමටත් සමාජිකයන්ට ඒ ප්‍රතිලාභ ලබා දීමටත් පියවර ගනිමින් ඉන්නවා. ගෙම සේවක අත්සාධක අරමුදලේ කළමනාකරණ සඳහා ත්‍රයිපාර්ෂික සහභාගිත්වය ප්‍රධාන වශයෙන්ම වෘත්තීය සමිති සේවා යෝජකයන් සහ රාජ්‍ය ආණ්ඩුව නියෝජනය කරමින් ඒ ත්‍රයිපාර්ෂික නව යාන්ත්‍රණය සකස් කිරීමේ ක්‍රියාවලියක් ඉදිරියට හඳුන්වා දීමට කටයුතු කරනවා.
විශ්වවිද්‍යාල කරු ඇමතුමනි, මං හිතන්නේ ලංකාවේ තියෙන ලොකුම අරමුදලක් ඒ වගේම ලංකාවේ සේවයේ නියුක්ති ජනතාවගේ නැත්නම් සේවක මහත්මීන්ගේ වැටුපෙන් සහ සේවා යෝජකයන්ගෙන් එක්කාසු වෙලා එන මුදල් අනුව කළමනාකරණය කිරීම තමයි මේ
ආරමුදල හරහා කෙරෙන්නේ. එතකොට අපි දන්නවා පහුවේ කාලේ පුරාවට යම් යම් චෝදනා තිබුණා කොටස් වලින්ද පොලේ ආයෝජනයන් විවිධ ආයතන වලට ආයෝජන කිරීම ඇතුළු කියන කාරණාත් එක්ක සහ මේකේ වැඩි කලමනාකරණය පිළිබඳව ව්‍යවහාරික විගණනයේදී පවා බොහෝ දේවල් පෙන්වා දීලා තිබුණා. එතකොට ඒ සම්බන්ධව මේ වෙනකොට ඔබතුමාලා ඒ වැඩි කලමනාකරණයට ගතිතු ක්‍රියාමාර්ගයන් අරගෙන තියෙනවද? ඒ වගේම මේකේ තියෙන අනිත් ගැටලුව තමයි මේ ආයෝජනයන් සිද්ධ වෙනවා මේකේ සැබෑ අයිතිකාරයන්ට දැක ගන්නවත් අවස්ථාවක් නැහැ. වෙබ් එකේ තියෙන මේ ආයෝජනය කරන්න සූදානම් වෙනවද, ආයෝජනය කරලා තියෙන මොනවටද, මේකෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවද, මේ කිසි දෙයක් කවමදාක්වත් මේ සැබෑ අයිතිකාරයන්ට දැක ගන්න හැකියාවක් නැහැ. වෙබ් එකේ බොහෝ තොරතුරු ලබා දිය හැකිය තියෙද්දි ඒවා බොහොම වසන් කරනවා කියන එක තමයි දකින්න තියෙන නිසා මේ සඳහා අපි 2023 මං හිතන්නේ ඉදිරිපත් වුණ සේවක අර්ධසාධ කරමුදලේ සංශෝධන කෙටුම් පතක්. එතකොට මේ අර එකක් තමයි ව්‍යවහාරික විගණනයේදී ආපු චෝදනා වලට ඒ වැඩි කලමනාකාරීත්වය පිළිබඳව ඒ චෝදනා පිළිබඳව ගන්නා වූ ක්‍රියාමාර්ගය මොකද්ද? ඒ වගේම අර සංශෝධන කෙටුම් පත කවද්ද ක්‍රියාත්මක වන තත්ත්වයට ඔබතුමාලා කටයුතු කරන්න කියන එක තමයි මට ඔබතුමාගෙන් දැනගන්න තියෙන ප්‍රශ්නේ බවට පත්
වෙන්නේ. එක කොටසක් ඇත්තටම ඒ විධිමත් කිරීම සඳහා තාක්ෂණයේම තමයි අපිට උත්තරේ තියෙන තාක්ෂණයේ හරහා මේ විධිමත් කිරීම ඩිජිටල් කරන්නේ හරහා ඒ කැබිනට් අනුමැතිය ලැබෙලා තියෙන ඒ වැඩ කටයුතු වේගෙන් කරමින් යනවා. මෙතෙන්දී දැනටෙහි මූදල් කළමනාකරණයේ තියෙන ශ්‍රී ලංකා මහා බැංකුවේ යටතේ කම්කරු අමාත්‍යාංශයේදී පරිපාලන කටයුතු තියෙන්නේ. ඒක අපි විධිමත් කරයිම කටයුතු දැන් වේගෙන් කෙරීගෙන යනවා. ඒත් එක්කම ගරු මන්ත්‍රීතුමා සඳහන් කරපු කාරණය ඇත්ත. දැන් මේක සැබෑ අයිතිකාරයෝ සේවකයෝ ඒගොල්ලන්ට දැනගැනීමේ අයිතිය තියෙනවා. ඒ දැනගැනීමේ අයිතිය දැනට සිද්ධ වෙන්නේ නැති බව ඇත්ත. එය ඉදිරියේදී ඒ ඩිජිටල් ක්‍රමවේදය හරහා ඔවුන්ට ඒ තොරතුරු ලබා ගැනීමේ පාරදර්ශක ක්‍රමවේදයකට යනවා. විශේෂයෙන් සේවක අර්ථසාධ කර්මුදල සම්බන්ධයෙන් සමාජයේ කතාබහට ලක්වුණු එක් අවස්ථාවක් තමයි පසුගිය කාලේ තිබිච්ච ගැටලු. ඊට අමතරව තවත් විශාල ප්‍රමාණයක් ගැටලු තියෙනට පුළුවන්. නමුත් නිශ්චිතව මේ මොහොත වෙනකොට එහෙම ව්‍යවහාරික විගණනයක් ආරම්භ කරලා නැහැ. අපි බලනවා මේක කිමින් හිමින් ක්‍රමවත් කිරීම තුළින් විශේෂයෙන්ම පළමුණ කොට මේ ඩිජිටල් ක්‍රමවේදය හරහා අදාළ කාර්යභාරය ඉෂ්ට කරන්න ගැටලු පැන නගින අවස්ථාව බලලා අදාළ ක්‍රියාමාර්ග අපි ගන්න සූදානම්.
මගේ දෙවනි අතුරු පස්සේ ප්‍රශ්න ඇසීමට මම අපේ විපක්ෂ නායකතුමාට අවස්ථාව උදා කරලා දෙනවා.
ගරු අමාත්‍යතුමනි, දැන් අද දින ඉදිරිපත් කරන අනපනත් හරහා විශේෂයෙන්ම අවම සේවක වැටුප වර්ධනයකට ලක් වෙනවා. 21,000 සිට 27,000 දක්වා දෙසැම්බර් මාසය වෙන විටත්, ලබන වසරේ සිට ජනවාරි මාසයේ සිට 30,000 දක්වා එක වැඩි වෙනවා. ඒක සුබවාදී දෙයක්. ඒකට අපේ සහයෝගය ලබා දෙනවා. හැබැයි ඒ කාර්යය ඉෂ්ට සිද්ධ කරනකොට ඔබතුමන්ලාට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති මාලාවේ 41 පොරොන්දුව අමතක වෙලා තියෙනවා. ඒ තමයි රටේ වතු ප්‍රජාව, උඩරට පහතරට වතු ප්‍රජාවට ලබා දෙනවයි කියපු දෛනික වැටුප 1700. මේ විශේෂයෙන්ම මම මතක් කරන්නට ඕන 1941 අංක 27 දරන පරිපාලක ආඥාපනතේ 21 වගන්තියට අනුව යම් කර්මාන්තයක යෙදෙන කම්කරුවන්ගේ අවම පඩි ප්‍රමාණය තීරණය කිරීම, ඒ විධිවිධානය තියෙනවා. 1981 අංක 72 දරන වැවිලි කර්මාන්තකරුවන්ට දීමනාපනතේ 4 වගන්ති යටතේ වතු ප්‍රජාවට පරිපාලක සභාව විසින් කරන ලද තීරණයක් මගින් ගෙවිය යුතු ප්‍රමාණය තීන්දුවෙනවා. එතකොට රටේ එක ජන කොට්ටාසයකට මේ 21,000 මේ වසර අවසන් වෙනකොට 27,000 කරලත්, ලබන ජනවාරි ඉඳලා එක 30,000 කරන එකත්, ඒක එක ජන කොට්ටාසයකට. හැබැයි මේකේ අමතක වුණු ජන කොට්ටාසය තමයි උඩරට පහතරට වතු ප්‍රජාව. තේ වතු, රබර් වතු, පොල් වතු, සුළු අපනයන භෝග මේ ශේෂ්ත්‍රයේ ජනතා ඔබතුමන්ලා දුන්න පොරොන්දුව අමතක නම් 41 වගන්තිය ප්‍රතිපත්ති මාලාවේ අපිට දැනගන්න ලැබුණ විද්‍යාත්මක සමීක්ෂණයක් තුළ ඔබතුමන්ලා ඉතාමත්ම අඩු ප්‍රමාණයක් පොරොන්දු ඉෂ්ට කරලා තියෙන මේ මොහොත වෙනකොට. මම අහන්න කැමතියි වතු ප්‍රජාව වෙනුවෙන් ඔබතුමන්ලා ලබා දුන්නේ පොරොන්දුව කවදද ක්‍රියාත්මක කරන්නේ? ඇයි අද දවසේ මේක ක්‍රියාත්මක කරන්නට කටයුතු නොකරන්නේ? විශේෂයෙන්ම අපේ මනෝගණේෂන් මැතිතුමත්, රාධාකෘෂ්ණන් මැතිතුමත්, දිගම්බරම් මැතිතුමත් අද ඉදිරිපත් කරනවා සංශෝධනයක්. මේ 1700 පොරොන්දුව ක්‍රියාත්මක කරන්නට රජයේ පැත්තෙන් ඔබ ඒ සංශෝධනයට සහයෝගය ලබා දීලා වතු ප්‍රජාවට කරන්නට ඕන සාධාරණත්වය ඉෂ්ට කරන්නට කටයුතු කරනවා.
බොහොමත්ම ස්තුතියි. ඇත්තටම දැන් සේවකයන්ගේ අවම වේතනය කියන පනතේදී ආවරණය වෙන්නේ නැහැ වතුකම්කරුවන්. ඒ වගේ වතුකම්කරුවන් ඇතුළු තවත් කර්මාන්ත ගණනාවක වැටුප තීරණය වෙන්නේ පරිපාලක සභා යටතේ. ඒ අනුව තමයි 1700ක උපරිමයට යන සාකච්ඡා පැවැත්වෙමින් තියෙනවා. දැනට 1700 විදියට නිර්ණය වෙලා තියෙන 1350කුත් අතිරේක වැඩ විදියට 350කුත් අපි අඛණ්ඩව සේවකයන්, ඒ කියන්නේ කම්කරුවන්, ඒ වගේම සේවා යෝජකයන් හවුපුතු පැත්තෙන් මේ සාකච්ඡාව ඉදිරියට අරගෙන යමින් ඉන්නවා. තව ඒ ශේස්ත්‍රයේ ශ්‍රම තත්ත්වයේ සැලකිල්ල භාජනය කරමින් අපි එතනත් තවදුරටත් වැඩි කරගන්න තමයි ඕනකම තියෙන්නේ. මේ පවතින තත්ත්වයේ ඇතුළතදී සෑම පාර්ශවයක් එක්ම එකතු කරලා සාකච්ඡා වෙනවා. කෙසේ වෙතත් ඒක සංඛ්‍යා දත්ත විදියට ගත්තොත් දැන් අපි පොදුවේ අවම වේතනයේ 30,000 නියම කරන්නේ නිශ්චිත කර්මාන්ත අතහැරලා. එතකොට දැන් වතුකම් කරුවන්ගේ දැනට අර අතිරේක වැඩත් එක්ක 1750 ගත්තොත් දවස් 25න් වැඩි කළොත් මේ තියෙන අවම වැටුපට වඩා වැඩි. ඒත් අපි දන්නවා පිළි ඔව් 25 මං අංක ගණිතය මේ වශයෙන් කියන්නේ හරිද නැද්ද නෙමෙයි. වැඩි කරලා බලන්නකෝ 1350 අපි ගත්තත් 1350 25න් හරි මේක වැඩි කරලා බලන්නකෝ. නිසද්ද වෙන්න මම මේ කියන කාරණේ ඉදිරිය දෙන්න. මේක අංක ගණිතයට වැරදි කරන මේක සාධාරණද නැද්ද කියන එක නෙමෙයි මම කියන්නේ. වැටුප් පනතක ප්‍රමාණය ගණිතයේ ගණිත වැඩි කරලා බලන්න දින 25න් තමයි අපි වැඩි කරන්නේ. 1350 වැඩි කළත් 33,750යි. ඒ නිසා ගරු කතානායකතුමනි මේ තේරුම් ගත යුතු කාරණේ පටලවා ගත යුතු නැහැ. මොකද අවම සේවකයන්ගේ අවම වේතන වැටුපහරහා මේ තියෙන නීති රීති පද්ධතිය ඇතුළේ මේ සංශෝධනය කරන්න බෑ. ඒ සාකච්ඡාව විපක්ෂයේ කිව්වත් නැතත් මේ මන්ත්‍රීවරු සඳහන් කරත් නැතත් අපි අඛණ්ඩව ඉදිරියට යමින් තියෙනවා. පසුගිය මාසෙත් සාකච්ඡා කරා, ඉදිරි මාසෙදි සාකච්ඡා කරනවා. ඒ අනුව අපි ඉදිරියට මේ සාකච්ඡා අරගෙන යනවා. අපි පිළිගන්නේ නැහැ මේ තියෙන වැටුප් ජීවත් වෙන්න පුළුවන් මට්ටමක නෙමෙයි. හැබැයි මතක තබා ගත යුතු කාරණේ තමයි අපි ආර්ථිකය ස්ථාවර කරලා මේ අපිට බාර දුන්නේ හිර වෙච්ච බිඳ වැටිච්ච ඉදිරියට දුවන්නේ නැති ආර්ථිකයක්. ඒක ස්ථායීකරණය කරලා හිමිදී අරන් යනකොට විපක්ෂයේ වගකීම බවට පත්විය යුතුවන්නේ එහි දෙවනි පියවර වෙන මේ සඳහා ආයෝජන කැඳවීම, මේ සේවකයන් සේවා ආයෝජකයන් අතර එකමුතුකම පවත්වාගෙන ඉදිරියට අරන් යෑම. ඒ වෙනුවට මේ සාකච්ඡාවේ මේ සිදු කරන්නේ කකුලෙන් ඇදීමත්, ආයෝජකයන්ගේ විශ්වාසය කඩතොළු කිරීමත්, රට ඇතුලේ අවිනිශ්චිතභාවය නිර්මාණය කිරීමත්. රටක් වශයෙන් ගත්තාම මේ ගන්න ක්‍රියාමාර්ගය ඉතාමත් වැරදි. මොකද යම් තැනකට ඇවිල්ලා දැන් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමෙනුත් මේ රට ස්ථාවර වෙලායි කියලා පිළිගන්නවා. ඒක ඉදිරි පියවරකට ගෙන යන රටේ නිෂ්පාදනය වැඩි කරන්නට ඕනේ. ඒ නිසා අපි ඉදිරියේදී මේ හැම ශේත්‍රයක් පිළිබඳව මේ සාකච්ඡා කටයුතු කරනවා. බොහොම ස්තුතියි.
ගරු අජිත් පී පෙරරා විපක්ෂයට පොයින්ට් පොයින්ට් මොකද්ද? ඔබතුමා පොයින්ට් පොයින්ට්
දෙවෙනි ප්‍රශ්නය හැටියට මම මතු කරපු ප්‍රශ්නයට ඇත්ත වශයෙන්ම නිවැරදි පිළිතුරක් නෙවෙයි ලැබුණේ. මම පැහැදිලිවම කියනවා ගිය ආණ්ඩුව ක්‍රියාත්මක කරපු ප්‍රතිපත්තිය, ඒ කියන්නේ 1350 සහ තවත් 350 අනුනල දෙන්නේ ඒක වැරදි 1700
පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙවෙයි. ගරු අජිත් පී පෙරරා මහතා මුදල් කමසම්පාදක සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගේ
ප්‍රශ්නේ එකක් අතුරු ප්‍රශ්න විදියට මතු කරන්නේ වෙනත් එකක්. අපේ දැන් ස්ථාවර නියෝගවල තියෙන ඉතා පැහැදිලිව මතු කළ යුතුන්නේ මෙතනින් පැන නගින කාරණයක්. මේකට අදාළ නැති ප්‍රශ්නයකට යොමු කරන්න එපා. මේ ගරු විපක්ෂ නායකතුමනි,
ගරු අජිත් පී පෙරරා මහතා
ප්‍රශ්න අසනවා. ගරු කතානායකතුමනි,
ඔබතුමා පොයින්ට් ඔෆ් ඒක පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙවෙයි. මුදල් කමසම්පාදක සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා අජිත් පෙරරා මන්ත්‍රීතුමාගේ වාචික ප්‍රශ්නෙට පිළිතුරු සැපීමට
ගරු කථානායකතුමනි, මේ ප්‍රශ්නේ අයන්න රෝමණ ඉලක්කම් 1 කළුතර දිස්ත්‍රික්කයේ මිලනිය ප්‍රදේශයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරලා තියෙන ඉඩම් පවරා ගැනීමේ ප්‍රගතිය මේ වෙනකොට ඒ කලාපය සඳහා අත්පත් කර ගැනීමට ඉඩම් අත්පත් කර ගැනීමට එරෙහිව හොරණ වැවිලි පුද්ගලික සමාගම අභියාචනා අධිකරණයේ නඩුවක් පවරා ඇති බැවින් ඒ තීරණය ලැබෙනතුරු අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය తాවකාලිකව නතර කර ඇත. 2 පවරා ගන්නා ලද ඉඩම් වෙනුවෙන් මේ වන විට ගෙදා ගැති වන්දි මුදල සමස්තයක් වශයෙන් රුපියල් මිලියන 91.2යි. රෝමණ ඉලක්කම් 3 ඒ සංවර්ධන කටයුතු සඳහා ප්‍රධාන වශයෙන් ශේත්‍ර 3ක සංවර්ධන කටයුතු සිද්ධ වෙනවා. එකක් මාර්ග පද්ධතිය සංවර්ධනය. ඒ සඳහා රුපියල් මිලියන 180ක් වැය කරලා තියෙනවා. ජල පහසුකම් ලබා දීම සඳහා රුපියල් මිලියන 160.3ක් වැය කරලා තියෙනවා. විදුලි බලය ලබා දීම සඳහා මිලියන 105.2ක් වැය කරලා තියෙනවා. 4 ප්‍රශ්නය, මෙම මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමේ ප්‍රගතිය ඉඩම් අත්පත් කර ගැනීමේදී ඇති වී ඇති නීතිමය ගැටලුව හේතුවෙන් తాවකාලිකව අත්විටුවා ඇති මිලනිය ආයෝජන ප්‍රවර්ධන කලාපයට අදාළ පැල්පොළ අන්තර් රුවමාරුව හා මිල්ලනිය පැල්පොළ මාර්ග සංවර්ධන සැලසුම් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉල්ලීම මත දැනටමත් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සකස් කර ඇත. 5 මෙම යෝජිත මිල්ලන ආයෝජන ප්‍රවර්ධන කලාපය සඳහා ඉඩම් අත්පත් කර ගැනීමට එරෙහිව පවරා ඇති නඩුව සඳහා තීරණයක් ලැබුණු පසු මේ පිළිබඳව තීරණයක් ලබා දෙනු ඇත.
ගරු මන්ත්‍රීතුමනි,
ගරු ඇමතුමා, ඔබතුමාට ඔය තොරතුරු දීපු නිලධාරියව ඔබතුමා විනය පරීක්ෂණයක් තියලා හෙටම පියවර ගන්න ඕනේ. ඒකට හේතුවක් තියෙනවා. ඔය කියන ඉඩම අක්කර 244 පර්චස් 26.41 2019 3 මාසේ 8 අතිවිශේෂ ගැටපත්‍රයේ අංක 21.13/64 38 අයන්න අතුරු විධානය යටතේ අත්පත් කරගෙන අවසන්. 38 අයන්න අතුරු විධානය අත්පත් කරගෙන අවසන්. ඒක අත්පත් කරගෙන ඉවරයි. ඒක අත්පත් කරගන්න දෙයක් නැහැ. ඒක කටයුතු අවසන්. ඊට පස්සේ ඒ විතරක් නෙමෙයි, ඔබතුමා සඳහන් කරපු ආකාරයට රුපියල් බිලියනයකට වඩා මුදලක් දැන් මේ සඳහා ආයෝජනය කළා තියෙනවා. ජලයට, මාර්ගවලට, විදුලියට. එතකොට මේක තාමත් අත්පත් කරගෙන නැහැ කියලා ඔබතුමාට උපදෙස් දෙන මේ නිලධාරියා හෝ නිලධාරි කණ්ඩායම පක්ෂපාතී භාවයකින් ක්‍රියා කරනවා. මම ඔය හොරණ ප්ලාන්ටේෂන් සමාගමේ කොටස් හිමිකාරීත්වයේ වැඩිම පංගුව තියෙන පුද්ගලයා, BOI එකේ හිටපු සභාපතිවරයා. මේ රටේ වැදගත්ම තැනක මේ රටේ ජනාධිපතිතුමා 2000 මේ වසරේ පෙබරවාරි මාසේ 17 කිව්වා ලංකාව පුරා ආයෝජන කලාප ගොඩනගනවා කියලා රාජ්‍ය සහ පෞද්ගලික සහභාගීත්වයෙන්. එතකොට මේ සඳහා යටිතල පහසුකම් දියුණු කරලා මැනීම් කටයුතු කරලා පවරගෙන 38 වගන්ති අර්ථයේ පවරගත්තට පස්සේ තාමත් කියනවා නම් පවරගත්තේ නැහැයි කියන එක බොරු. ඔබතුමාව නොමග යවනවා. ඒ වගේම ඔබතුමා දන්නවද 2024 4 මාසේ 22 ඔබතුමාගේ ආණ්ඩුව එන්න කලින් මේක ආපසු මේ ඉඩම් හොරණ ප්ලාන්ටේෂන් සමාගමට දෙන්න යෝජනා කරලා තියෙනවා. හැබැයි අතිවිශාල මුදලක් ආයෝජනය කරලා තියෙන හින්දා, ජල නල ඇදලා තියෙන හින්දා, විදුලිය සඳහා මුදල් ගෙවලා තියෙන හින්දා, මාර්ග පද්ධති භාගයට හදලා තියෙන හින්දා මේ වැඩේ නතර වෙලා තියෙනවා. ඒ වගේම මේ නඩුවක් ගැන කියනවා. මේ නඩුව පැවරුවේ අමතුමනි ඔය රබර් වගාවේ තක්සේරුව ගැන පමණයි. රබර් වගාවේ තක්සේරුව මදි කියලා, ඒ කියන්නේ ආණ්ඩුවේ තක්සේරුකරුගේ තක්සේරුවට වඩා මේ ප්ලාන්ටේෂන් කම්පැනි ඉල්ලුවා. ප්ලාන්ටේෂන් කම්පැනිට තියෙන්නේ බදු අයිතියක් පමණයි, මහ පොළවේ අයිතිය නැහැ. මේවා එල්ලාසි ඉඩම්. එතකොට ඉන්පස්සේ නීතිපතිවරයාගේ නොසලකිල්ල නිසා මේ නඩුව දිගින් දිගට ඇදිලා තියෙනවා. ඔබතුමා දන්නේ නැහැ මේ ඉතා වටින රටේ ආර්ථික සංවර්ධනයට ගැළපෙන දක්ෂිණ අධිවේගී මාර්ගයට යාබදව තියෙන මේ අක්කර 244 පවරගෙන අවසන්.
ඔබතුමාව නොමග යවනවා නිලධාරීන්ට රේව තමුන කටයුතු කරන්න ඕන. ඔබතුමා මොකද කියන්නේ? ඔය නිලධාරීන් ඔබතුමාව නොමග යවුවට විනය ක්‍රියා මාර්ග ගන්නවද නැද්ද?
ගරු මන්ත්‍රීතුමා.
ඔව්. දැන් එතන මතු කරන කාරණේ මේ ඉදිරිපත් කරන්නේ ලැබිලා තියෙන තොරතුරු මත මේ අනුව ඇත්තම ඒ අක්‍ර 244න් 166ක් සම්බන්ධයෙන් තමයි මේ නෙච්චිලපත්ත ලෑන්ඩ් ඉන් මිල්ලෙදෙනිය ඕ ස්ටැබ්ලිෂ්මන්ට් ඔෆ් මිල්ලෙනිය එක්ස්පෝර්ට් ප්‍රොසෙසින් සෝන් කියන කාරණේ මේ මතු කරලා තියෙන කාරණේදී ඇත්තරම මේ නඩුව සම්බන්ධ වෙන්නේ වන්දි ගෙවීම සඳහා තමයි ඒක ඇත්ත. ඒතකොට නඩු කටයුත්තක් තියෙද්දී එතනින් අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ ඒ ඉදිරියට යන්න බෑ කියන කාරණේ. එතන ගත්තත් මෙන්න මෙහෙම තොරතුරු ටිකක් තියෙනවා. මුදල් පවරා ගැනීම සඳහා රුපියල් මිලියන 91.5ක් වෙන් කරලා තියෙනවා. ඇත්තරම ඒ LRC එකෙන් මේ ඉඳන් BOI එකට ගිහිලා එතනින් තමයි අත්පත් කරගැනීම සිද්ධ වෙන්න ඕනේ. ඒ වෙන් කරලා තියෙන මුදල් වලින් මිලියන 91.5න් මේ වෙනකොට මිලියන 91.2ක්ම ගෙවලා තියෙනවා. විශේෂයෙන් මේ ඉඳන් කට්ටි 115ක් සඳහා තමයි මේක වෙන් කිරීම කරලා තියෙන්නේ. ඒකෙන් 45ක් හඳුනගෙන තියෙනවා. ඒකෙන් 27ක් සඳහා දැන්ටමත් ගෙවලා තියෙනවා පොලිස් අහිතව. ඊළඟට ගෙවන්න ඕන මුදල් සම්බන්ධව ප්‍රතිපාදන ඉල්ලලා තියෙනවා. මේ තියෙන තොරතුරු මත තමයි මේ නඩු කටයුත්තක් තියෙන නිසා ඉදිරි කටයුත්ත බාධක වෙලා තියෙන කියලා අපිට සඳහන් වෙන්නේ. නමුත් අපිට මේ සම්බන්ධයෙන් කරුණු සැලකිලි භාජනය කරලා බලන්න පුළුවන්. ඒ තියෙන තත්වයේ වෙනසක් තියෙනවා. මොකද මේකේ 2017 ඉඳලා පැවතගෙන ඇවිල්ලා සමහර මුදල් වෙන් කිරීම් මාරු වීම වෙලා තියෙනවා. ආයෝජන මණ්ඩලයට දැන් මේ මිල්ලෙනිය සංවර්ධන කටයුතු කරන්න කලින් උදාහරණයක් විදිහට ගත්තාම මේ මිලියන 105 ඇත්තටම වෙන් වෙලා තිබිච්ච මුදල් ප්‍රමාණය වෙනත් සංවර්ධන කටයුතුක මිලියන 300 ගාණක් එතනින් 105ක් තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේ මේ කාල පරිච්ඡේදය ඇතුලේ විශේෂයෙන් 2017 ඉඳලා එනකොට යම් යම් සංකේතතා පැනගිලා තියෙනවා. අපි නිසි පරිදි මේ තොරතුරු අනුව අරගෙන අපිට කිසි ගැටලුවක් නැහැ ඒ කටයුත්ත ඉදිරියට ගෙනීම. අපිත් බලාපොරොත්තු වෙන්නේ ඇති හැකි ඉක්මනින් සංවර්ධනය වේගවත් කරන්න.
නැගතුමනි, ආයෝජන කලාප අවශ්‍යයි, විශේෂයෙන්ම විදේශීය ආයෝජකයන් මේ රටට ගෙන ගන්න. එතකොට කලින් රජයන් විසින් මේ ප්‍රතිපත්ති අනුගමනය කළා තියෙන විතරක් නෙමෙයි, ගරු ජනාධිපතිතුමා මුදල්මතුමා හැටියට මේ පාර්ලිමේන්තුවේ පහුගිය අයවැයේ පෙබ්‍රවාරි මාසේ 17 වෙනිදා කිව්වා ආයෝජන කලාප ගොඩනගනවා කියලා. ඒතර අලුතෙන් ආයෝජන කලාප ගොඩනගනවා කියන එක වැදගත් වගේම ගොඩනැගීමට ඉඩම් පවරගෙන කටයුතු කළා තියෙන ආයෝජන කලාප, මුදල් භාගයට වෙන් කළා සංවර්ධන කටයුතු අඩාලව තියෙන ආයෝජන කලාප අඳුනගෙන දියුණු කළා නීතිමය ප්‍රශ්න විසඳගෙන මේ ප්‍රශ්න ඉදිරියට යන එක තමයි ප්‍රඥාගෝචර වැඩේ. ඒ වගේම බස්නාහිර පළාතේ ඉඩම් නැහැයි කියලා දැන් ඊයේ මට පුවත්පත්වල පළ වුණා. බස්නාහිර පළාතේ කර්මාන්ත සංවර්ධන සඳහා ඉඩම් නොමැතිවා. ඒතර අපි අක්කර 244ක් මේ LRC ඉඩම් වතු සමාගමෙන් පවරගෙන සෙක්ෂන් 38 යටතේ නීතියානුකූලව කරලා මැනලා කළා අමාරු වෙන ටික කළා දීලා තියෙනවා. එතකොට මේ ආණ්ඩුවට තියෙන ඉඩම් ටික, වටින ඉඩම් ටික, මූලික වැඩ කරපු ඉඩම් ටික ආපහුව හොර්න ප්ලාන්ටේෂන් සමාගමට පවර දෙන්න මේ කුමන්ත්‍රණය පිටිපස්සෙ ඉන්නේ කවුද? මොකද්ද මේකේ තියෙන යථාර්ථය? තමුන්නාසලගේ ආණ්ඩුව ආයෝජන කලාපයක් හදනවා නම් අලුතෙන් ලංකාවෙම වැඩ සම්පූර්ණ වෙච්ච අපේ නලින්ද ජයසමතුමා මෙතන ඉන්නවා. මේ කළුතර දිස්ත්‍රික්කේ තියෙන මිල්ලනිය ආයෝජන කලාපේ තමයි ලංකාවෙම මේක කරන්න පුළුවන් පළවෙනි තැන. බාගට කළා ඉඩම් මැනලා මූලික දේවල් හැමදේම කළා සරසුම් කළා තියෙන්නේ. මේක ආපහු සරයක් ගරු එමෙතුමනි, මේක අපි කරපු වැඩක්. එතකොට 2024 4/22 මේක අවසතු කරන්න 39 වෙනි ගණතරදී ආපහු හොර්න ප්ලාන්ටේෂන් එකට දෙන්න යෝජනා කරනවා. කවුද මේ යෝජනා කරන නිලධාරී? දැන් ඒකට මේ සඳහා මේ අවශ්‍යතාවය තියෙන කාටද? මම ඔබතුමාට කරුණා කරලා ඉල්ලන්නේ වෙනම පරීක්ෂණයක් තියන අපිවත් කැඳවන්න මේකට. මොකද අපි කාරණා දන්න මිනිස්සු. මේ ප්‍රදේශයේ බාර එමුතුමවත් කැඳවන්න. කැඳවලා මේ කරුණු පිළිබඳව හොයා බලලා වෙනම පරීක්ෂණයක් තියන්න. හරි, ඒක අපි දන්නවා. ඔය තියෙන ප්‍රශ්න ටික අපි දන්නවා. ඒ නිසා ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලන්නේ ආයෝජන කලාප හදන්න, බාගෙට කරපු වැඩේ ඉදිරියට ගෙන යන්න, ඒ සඳහා පියවර ගන්න, කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන්න දෙන්න එපා.
ඔමත්ම ස්තුතියෙන් මේ පිළිබඳව තව අතිරේක කරුණු තියෙනවා. අපි පරීක්ෂා කරලා බලලා කටයුතු කරනවා. අනිවාර්යෙන් මේ ඉදිරිපත් කළේ මේ තියෙන තත්වයේ ඇතුලේ තියෙන සංකීර්ණතාවයන් ගණනාවක්ම ඔබතුමාත් පිළිගන්නවා. මේ මුදල් එහාට මෙහාට හුවමාරු වීම, මේ සංකීර්ණතාව තියෙන අපි කිසිම විදියකදී මේ ආයෝජන අදාහිරවත් කරන්න පෙළඹෙන්නේ නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අතීතයේදී පටන්ගත්තු සමහර ව්‍යාපෘතිවල තියෙන ගැටලු නිසා ඒවා එකතන හිර වෙලා තියෙනවා. ඒවත් බේරා ගනිමින් නව ව්‍යාපෘතිවලට යෑමේ අවශ්‍යතාවය තියෙනවා. බොහොමත්ම ස්තුතියි.
ගරු ආණ්ඩුපක්ෂ ප්‍රධානතුමනි,
එකතුමනි මේ ආයෝජන කලාපේ වැඩ කටයුතු මේ වසර අවසන් වෙන කලින් අපි ආරම්භ කරනවා මේ ප්‍රශ්න ගැටළු ටික විසඳාගෙන. ඒකට කර්මාන්තමන්තශි මැදිහත් වෙලා තියෙනවා. මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා. තව විනාඩි 25 අපිට තියෙන ප්‍රශ්න පහක් තියෙනවා. අතුරු ප්‍රශ්න තියෙනවා. ඒස කරුණාකරලා ඒ ගැන තව අවධානය යොමු කරලා කටයුතු කරමු කියලා.